අයිබෝවන් අදරණිය දුවේ පුතේ, මේ සූදානම ඔබේ ගුරු කිතරින් පහේ හපනුන්ට මව්බස පාඩම කියලා දෙන්න. අද දවසේ මව්බස පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ බදුල්ල උදේරාජ මහා විද්‍යාලයේ ප්‍රියන්ත දිසානායක ගුරු පියාණන්.
මගේ ආදරණීය පාසලේ පොඩ්ඩ සියලු දෙනාටම සුබම සුබ දිනයක් වේවා. අදත් සුපුරුදු විදිහට ඌව ප්‍රජා ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එන ඌව ගුරු කිතර අධ්‍යාපන වැඩසටහන් විකාශයේ පහසරේණියේ මගේ ආදරණීය පොඩිත්තන් එක්ක මව්බස විෂයට අයත් වටිනා පාඩමක් සමග එකතු වීමටයි මගේ මේ සූදානම. ඉතින් අද දවසේ මව්බස පාඩම ඔබ වෙත ගෙන එන මම බදුල්ල උදේරාජ මහාවිද්‍යාලයේ ප්‍රියන්ත දිසානායක ගුරුතුමා. ඉතින් නරුවනේ, සිංහල භාෂාවේදී අපට හමුවන තවත් ඉතාම වැදගත් කොටසක් තමයි ක්‍රියාපද කියලා කියන්නේ. අද දවසේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සරල වාක්‍යවල යෙදෙන ක්‍රියාපද පිළිබඳව. පහ ශ්‍රේණියේ මගේ ආදරණීය පොඩිත්තෝ දැනගත යුතු වැදගත් කරුණු කීපයක් පිළිබඳවයි. එහෙමනම් මගේ දරුවනේ, අපි මුලින්ම මෙන්න මේ ඡේදයට සවන් දීලා ඉමුකෝ. කන්ද උඩින් හිරුපායයි, ගස්වල මල් පිපේ, ඒ මල් සුවඳ පරිසරය පුරාම පැතිරේ, රැයේ පිපුණු සේපාලිකා මල් බිම වැටේ, කපුටෝ කාක් කාක් කියමින් කෑ ගසති, නිදා සිටි කුරුල්ලෝ කීචි බීචි ගාමින් කෑම සොයා යති, එළ දෙන උම්බෑ කියමින් කෑ ගසයි, වසු පැටවා කිරිබී වත්ත පහල සෙල්ලම් කරයි, අපේ වත්ත පහල එළවලු කොටුවක් තිබේ, උදේ තාත්තා වත්ත පහලට යයි, එළවලු කොටුවේ එළවලු කඩයි, ඉන්පසු තාත්තා වලවල් හාරා අලුත් පාත්තියක් සාදයි, තවාන් කර ඇති පැල ඒ පාත්තියේ සිටුවයි, අම්මාත් එළවලු කොටුව දෙසට යයි, එළවලු කොටුව පුරා සිසිල් සුළඟක් හමයි, එයින් ගතට සිසිලක් දැනේ, තාත්තා කැඩූ එළවලු අම්මා කූඩයට දමයි, අම්මා ගොටුකොල කඩා මිටි බඳී, එළවලු සහ ගොටුකොල මාමාගේ කඩේට දෙයි, මාමා ඒවා විකුණයි. හොඳයි ආදරණීය දරුවනි, මං ඒ කියවපු ඡේදයේ තිබුණු මෙන්න මේ වාක්‍ය නැවත සැරයක් හොඳ විමසිල්ලෙන් අහන්නකෝ. ඔන්න මම මේ වාක්‍ය ටික කියවනවා. කන්ද උඩින් හිරු පායයි, ගස්වල මල් පිපේ, සේපාලිකා මල් බිමට වැටේ, සිසිල් සුළඟක් හමයි, මගේ ගතට සීතලක් දැනේ. දුවේ පුතේ, මං ඒ කියපු වාක්‍ය පහේ ඔයාලා දකින්න ඇති මෙන්න මේ විදිය ක්‍රියාපද ටිකක් තිබුණා. කන්ද උඩින් හිරු පායයි කියන වාක්‍යයේ පායයි, ඒ වගේම ගස්වල මල් පිපෙයි කියන වාක්‍යයේ පිපේ, සේපාලිකා මල් බිමට වැටෙයි කියන වාක්‍යයේ වැටේ, සිසිල් සුළඟක් හමයි කියන වාක්‍යයේ හමයි, මගේ ගතට සීතලක් දැනේ කියන වාක්‍යයේ දැනේ කියන ක්‍රියාපදයේ තිබුණා. ඉතින් දුවේ පුතේ, පායයි, පිපෙයි, වැටෙයි, හමයි, දැනේ, මෙන්න මේ ක්‍රියාපද පහම ඉබේ සිදුවන දේවල්. කන්ද උඩින් හිරු පායයි, අපට බැහැනේ පුතේ ඉර පායවන්න, ඒක කවුරුත් කරන දෙයක් නෙවෙයිනේ, ඉබේ සිද්ධ වෙන්නේ. ඒ වගේම ගස්වල මල් පිපේ, අපිට පුළුවන් ද දරුවනේ ගස්වල මල් පිපෙන්න කරන්න? බැහැ, අපිට කරන්න බැහැනේ, ඒක ඉබේ සිදුවන දෙයක්. ඒ වගේම සේපාලිකා මල් බිමට වැටේ, ඒක ඉබේ සිද්ධ වෙන්නේ. සිසිල් සුළඟක් හමයි. සිසිල් සුළඟ ඉබේ සිද්ධ වෙනවා, හමාගෙන එනවා. ඒ වගේම මගේ ගතට සිසිලක් දැනෙන එක ඉබේ සිදුවෙන්නේ. මට හිතලා මතලා සිසිලක් ලබා ගන්න බෑ. ඒ සිසිල ඉබේ දැනෙන්නේ. ඉතින් දුවේ පුතේ, මෙන්න මේ ඉබේ සිදුවන දේවල් තමයි මේ වාක්‍ය පහෙන්ම මම ඔයාලට කිව්වේ. හොඳයි, එහෙමනම් මම ඒ කියවපු ඡේදයේම තිබුණා තවත් මෙන්න මේ විදිය වාක්‍ය ටිකක්. මගේ ආදරණීය දරුවෝ, මෙන්න මේ වාක්‍ය ටිකත් හොඳ විමසිල්ලෙන් අහන්නකෝ. කපුටෝ කෑ ගසති, කුරුල්ලෝ කෑම සොයා යති, එළදෙන උඹෑ කියමින් කෑ ගසයි, වසුපැටවා සෙල්ලම් කරයි, තාත්තා වත්ත පහළට යයි, තාත්තා එළවලු පැල සිටුවයි, අම්මා එළවලු කූඩයට තමයි. හොඳයි දුවේ පුතේ, මම ඒ දෙවනුවට කියපු වාක්‍යවල ක්‍රියාපද දිහා පොඩ්ඩක් අපි බලමු. කපුටෝ කෑ ගසති, මොකද්ද ක්‍රියාපදේ? කෑ ගසති. කුරුල්ලෝ කෑම සොයා යති, මොකද්ද ක්‍රියාපදේ දරුවනේ? සොයා යති. එළදෙන උඹෑ කියමින් කෑ ගසයි, කෑ ගසයි. වසුපැටවා සෙල්ලම් කරයි, තාත්තා වත්ත පහළට යයි, තාත්තා එළවලු පැල සිටුවයි, අම්මා එළවලු කූඩයට දමයි. මේ වාක්‍ය කීපෙදී කියවුණු ඒ ක්‍රියාපද දිහා පොඩ්ඩක් බලන්න දරුවනේ. කෑ ගසති, යති, ඊළඟ කෑ ගසයි, කරයි, පහළට යයි, පැල සිටුවයි, කූඩයට දමයි. දුවේ පුතේ, මෙන්න මේ මම දැන් කියපු වාක්‍යවල ඒ ක්‍රියාවන් ඉබේ සිදුවන දේවල් නෙවෙයි. මේවා හිතාමතා කරන්න ඕනි දේවල්. මොනවද? කපුටෝ කෑ ගසති, ඉබේ කෑ ගැසෙන්නේ නේද? එයා හිතලා කෑ ගහනවා. කුරුල්ලෝ කෑම සොයා යති, කුරුල්ලෝ හිතාමතා තමයි කෑම සොයාගෙන යන්නේ. ඒ වගේම එළදෙන උඹෑ කියමින් කෑ ගහනවා, ඒක හිතාමතා කරන්නේ. ඒ වගේම තාත්තා වත්ත පහළට යන්නේ සිතාමතා, ඉබේ සිදුවන දෙයක් නෙවෙයි. තාත්තා එළවලු පැල සිටවන එක සිතාමතා කරන දෙයක්, අම්මා එළවලු කූඩයට දමන එක සිතාමතා කරන දෙයක්. එහෙමනම් දුවේ පුතේ, අපි අර මුලින් ඉගෙන ගත්ත වාක්‍යවල තිබුණේ ඉබේ සිදුවන දේවල්. මම දැන් කියපු මේ වාක්‍යවල තියෙන්නේ සිතාමතා කරන දේවල්. එහෙමනම් අපි ක්‍රියාපදයක් හැටියට හඳුන්වන්නේ දුවේ පුතේ, ඉබේ සිදුවන දේවල් සහ සිතාමතා කරන දේවල්. එතකොට ඉබේ කරන, එහෙම නැත්නම් ඉබේ සිදුවන කටයුතු, ඒ වගේම කවුරුන් හෝ සිතාමතා කරන වැඩ, මේවා තමයි අපි ක්‍රියාපද විදියට හඳුන්වන්නේ. හොඳයි, එහෙමනම් මගේ ආදරණීය දරුවෝ, දැන් ක්‍රියාපද කියන්නේ මොනවද කියලා දන්න. අපි බලමු මම කියලා ආරම්භ වන වාක්‍යක ක්‍රියාපදයේ දෙන්නේ මොන ආකාරයටද කියලා. මම මුලින්ම මම කියලා යෙදෙන වාක්‍ය කීපයක් කියන්නම්. ඔන්න බලන්න. මම පාසල් යමි. මම පාඩම් කරමි. මම දෙමව්පියන්ට ආදරය කරමි. මම මගේ මිතුරන් සමග සහයෝගයෙන් ක්‍රීඩා කරමි. මම මගේ පොත්පත් ආදරයෙන් රැකගමි. බලන්න දුවේ පුතේ, මේ වාක්‍යවල මම කියලා පටන් ගත්ත වාක්‍ය අවසාන වෙලා තියෙන්නේ මී කියන අකුරේ. එතකොට මගේ දරුවෝ හොඳට මතක තියාගන්න, මම කියලා පටන් ගත්ත වාක්‍යයක් අවසාන වන්නේ මී කියන අකුරේ. ඉතින් මම ඔයාලට පුංචි කවියක් මේ පාඩමේ ඉස්සරහදි කියලා දෙන්නම්. මෙන්න මේක හොඳට මතක තියාගන්න පුළුවන් විදියට. අපි බලමුකෝ. එහෙමනම් අපි කියලා ආරම්භ වන වාක්‍යයක් අවසාන වෙන්නේ මොන ආකාරයටද කියලා. ඒ සඳහාත් මම ඔයාලට වාක්‍ය කීපයක් කියන්නම්. ඔයාලා මේ වාක්‍ය වලට හොඳින් සවන් දෙන්න. අපි පාසල් යමු. අපි පාඩම් කරමු. අපි දෙමව්පියන්ට ආදරය කරමු. අපි අපේ මිතුරන් සමග සහයෝගයෙන් වැඩ කරමු. ඊළඟ වාක්‍ය, අපි අපේ පොත්පත් ආදරයෙන් රැකගනිමු. මම මේ අපි කියලා ආරම්භ වන, එහෙම නැත්නම් නාමපදයේ අපි යෙදුණු වාක්‍ය අවසාන උනේ කොයි ආකාරයටද, මොන අකුරෙන්ද කියලා බලමු. මූ කියන අකුරෙන්. එතකොට මම කියලා පටන් ගත්ත වාක්‍ය මී කියන අකුරෙන් අවසාන වෙනවා. අපි කියලා පටන් ගන්නා වාක්‍යයක් මූ කියන අකුරෙන් අවසාන වෙනවා. ඉතින් දොවේ පුතේ, මෙන්න මේ මම කියන වාක්‍ය සහ අපි කියන වාක්‍ය ක්‍රියාපදයේ අවසාන වන ආකාරය මතක තබා ගැනීම සඳහා පුංචි කවියක් තියෙනවා. කොහොමද මෙන්න මේ කවිය කියලා ඔයාලා අහගන්න මම ඔයාලට ඇහෙන්න කියන්නම්ද. මම කිව්වොත් මී කියන්න, අපි කිව්වොත් මූ කියන්න. කොහොමද? මම කිව්වොත් මී කියන්න, අපි කිව්වොත් මූ කියන්න. ඔයාලා හොඳට මතක තියාගන්න මේ කවිය. ඊට පස්සේ මගේ පුංචි දරුවෝ ගොඩක් අය මේ කවිය දන්නවා. මට ඇහෙනවා ඔයාලා හැම දෙනාම ඒ කවිය ලස්සනට මුමුණනවා. ඉතින් අපි මේ කවිය හොඳට මතක තියාගමු. හොඳයි. එහෙමනම් ඔයාලට දැන් මම කියන සහ අපි කියන වාක්‍ය අවසාන වෙන්නේ කොහොමද කියන එක මතකයිනේ. අපි බලමු එහෙමනම් ඒක වචන වාක්‍යවල ක්‍රියාපදයේ යොදන්නේ කොයි ආකාරයටද කියලා. අපි පසුගිය සතියේ පාඩමෙන් ඉගෙන ගත්තා ඒකවචන සහ බහුවචන කියන්නේ මොනවද කියලා. ඉතින් ඒක නිසා මම නැවත නැවතත් ඒකවචන සහ බහුවචන කියන්නේ මොනවද කියන එක පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඔයාලා දන්නවා මේ වෙනකොටත් ඒකවචන කියන්නේ මොනවද, බහුවචන කියන්නේ මොනවද කියලා. එහෙමනම් මම ඔන්න ඔයාලට ඉදිරිපත් කරන්නම්කෝ ඒකවචන වාක්‍ය. තාත්තා උදෑසනම වැඩට යයි. දෙපොතේ තාත්තා කියන්නේ ඒක වචනයක්නේ. එතකොට ක්‍රියාපදයේ අවසාන වෙලා තියෙන්නේ ඊ කියලා. මේක වර්තමාන කාල ක්‍රියාවක්. වර්තමාන කාල ක්‍රියාවක් කියලා කියන්නේ මොකද්ද පුතේ? මේ දැන් මේ මොහොතේ සිදුවන දෙයක්. තාත්තා උදෑසනම වැඩට යයි. තවත් වාක්‍යයක් අපි අරගෙන බලමු. නංගි බොනික්කා නලවයි. නංගි කියන්නේ ඒක වචන නාම පදයක්නේ. එහෙමනම් ක්‍රියාපදය කොහමද අවසාන වෙලා තියෙන්නේ? නලවයි. මේ මොහොතේ සිදුවන වාක්‍යයක්. නංගි බොනික්කා නලවයි. ඊ කියන අකුරෙන් තමයි වාක්‍ය අවසාන වෙලා තියෙන්නේ. ඊළඟ වාක්‍ය බලමු. රියදුරා බසය පණ ගන්නවයි. රියදුරා කියන ඒක වචන නාම පදය යොදාගෙන තියෙනවා. ක්‍රියාපදය ඊ කියන වචනෙන් අවසාන වෙලා තියෙනවා. වඳුරා ගසින් ගසට පැන යයි. වඳුරා කියන ඒක වචන නාම පදය යොදාගෙන තියෙනවා. පැන යයි කියන තැන ඊ කියන අකුරෙන් වාක්‍ය අවසාන වෙලා තියෙනවා. අවසාන වාක්‍ය සමන් රූපවාහිනිය නරඹයි. සමන් කියන්නේ එක්කෙනෙක්. ඒක ඒක වචන නාම පදයක්. ක්‍රියාපදය අවසාන වෙලා තියෙනවා නරඹයි කියලා ඊ අකුරෙන් අවසාන වෙලා තියෙනවා. එහෙමනම් දුවේ පුතේ, ඔයාලා හොඳට මතක තියාගන්න ඒකවචන වර්තමාන කාල වාක්‍ය, එහෙම නැත්නම් මේ දැන් සිදුවන ඒකවචන වාක්‍ය අපි ලියනකොට ලියන්නේ ඊ කියන අකුරය යොදාගෙන. අවසාන වෙන්නේ ක්‍රියාපදයේ ඊ කියන අකුරය යොදාගෙන. හොඳයි. එහෙමනම් අපි බලමු වර්තමාන කාල බහුවචන වාක්‍ය මොන විදියටද අවසාන වෙන්නේ කියලා. තාත්තා වෙනුවට අපි යොදා ගන්නවා බහුවචන නාම පදේ තාත්තලා. එතකොට වාක්‍යෙ මෙන්න මේ විදිහට තමයි ලියවෙන්නේ. තාත්තලා උදෑසනම වැඩට යති. මොන අකුරෙන්ද අවසන් වෙන්නේ දුවේ පුතේ? තියන්නේ යති. එතකොට නංගිලා, නංගිලා බෝනික්කා නලවති. රියදුරෝ බසය පනගන්වති. වඳුරෝ ගසින් ගසට පැන යති. සමන්ලා රූපවාහිනිය නරඹති. මගේ පුංචි පොඩිත්තන්ට මේ වෙනකොට හොඳටම පැහැදිලි ඇති. අපි වර්තමාන කාල ඒක වචන වාක්‍යයක් අවසන් කරන්නේ ඊ යොදාගෙන, ඒ වගේම වර්තමාන කාල බහුවචන වාක්‍යයක් අවසන් කරන්නේ තී කියන අකුර යොදාගෙන බව. හොඳයි, එහෙමනම් ඔයාලට ඒකවචන වාක්‍ය කීපයක් දීලා ඒව බහුවචන වාක්‍ය බවට හරවන්න කියලා කිව්වොත් පහසුවෙන්ම ඔයාලට තියෙන්නේ වෙනස් වෙන්නේ දුවේ පුතේ නාම පදය වෙනසක් වෙන්නේ නැහැ. අපි සමා වෙන්න ඕනි. නාම පදේ වෙනස් වෙනවා අපිට බහුවචන නාම පදයක් බවට, ඒ වගේම ක්‍රියාපදයක් වෙනස් වෙනවා ඊ කියන අකුර වෙනුවට අපි තී කියන වචනේ යොදා ගන්නවා. ඉතින් ඔයාලා හොඳට මතක තියාගන්න, ඒක වචන වාක්‍යයක් බහුවචන වාක්‍යයක් බවට හරවනකොට නාම පදයත් ක්‍රියාපදයත් යන දෙකම වෙනස් වීමකට භාජනය වෙනවා. හොඳයි, එහෙමනම් අපි බලමු වර්තමාන කාල වාක්‍යයක් අතීත කාලයට හරවන්නේ කොහොමද කියලා. මේකෙදිත් මම යොදා ගන්නවා මුලින්ම වර්තමාන කාල ඒකවචන වාක්‍ය කීපයක්. හොඳට බලන්න දුවේ පුතේ, මෙන්න මේ වාක්‍ය මොන විදියටද වෙනස් වෙන්නේ කියලා. ඔන්න මම මුලින්ම කියනවා වර්තමාන කාල වාක්‍යයක්. තාත්තා උදෑසනම වැඩට යයි. අපිට පුළුවන් මේ වාක්‍ය අතීත කාලයට හරවන්න මෙන්න මේ විදියට. තාත්තා උදෑසනම වැඩට ගියේය. ඒ වගේම තවත් වාක්‍යයක් මම කියන්න, නංගි බෝනික්කා නලවයි. මේ වාක්‍යත් අපි අතීත කාලයට හරවමු බලන්න. නංගි බෝනික්කා නැලුවාය. දුවේ පුතේ, මම ඉස්සෙල්ලා තාත්තා ගැන වාක්‍ය කියනකොට අවසාන කරේ තාත්තා උදෑසනම වැඩට ගියේය කියලා. දැන් මේ නංගි ගැන වාක්‍ය අතීත කාලයට හරවලා කියනකොට මම කියනවා නංගි බෝනික්කා නැලුවාය කියලා. ඇයිද ඔය පුතේ මෙතන නංගි බෝනික්කා නැලුවේය කියලා කිව්වොත් වැරදිද? ඔව්, ඔයාලා දන්නවා වැරදි. ඇයි වැරදි? මෙන්න මේක හොඳට මතක තියාගන්න ඕනි දෙයක්. පුරුෂලිංග වාක්‍යයක් අතීත කාලයට හරවනකොට ක්‍රියාපදය අපි යොදන්නේ ඒ කියන ශබ්දයෙන්. ඒ කියන ශබ්දයෙන්. ඒක නිසානේ අපි වැඩට යයි කියන එක, යයි කියන ක්‍රියාපදය ගියේය කියලා ඒ ශබ්දයෙන් අවසන් කළේ. නමුත් ස්ත්‍රීලිංග නාම පදයකින් පටන් ගන්නා වාක්‍යයක් අතීත කාලයට හරවලා ලියනකොට, මේ වර්තමාන කාල වාක්‍යයක් අතීත කාලයට හරවලා ලියනකොට ක්‍රියාපදය අවසාන වෙන්නේ ආය කියන ශබ්දයෙන්. ඒක නිසා තමයි මම නංගි බෝනික්කා නැලව් වාය කියලා වාක්‍ය අවසාන කළේ. ඉතින් මේක හොඳට මතක තියාගන්න ඕනි. මොකද පහුගිය ශිෂ්‍යත්ව විභාගවලදී ඒ ආපු ප්‍රශ්න පත්‍රවල මම දැකලා තිබුණා මෙන්න මේ විදියට මේ ස්ත්‍රීලිංග පුරුෂලිංග වාක්‍ය කීපයක් දීලා අතීත කාලයට හරවලා ලියන්න ආපු අවස්ථාවක් තිබුණා. ඉතින් ඒක නිසා මෙන්න මේ තියෙන රීතිය හොඳට අපේ දරුවෝ අවබෝධ කරගන්න ඕනි. ස්ත්‍රීලිංග වාක්‍යයක් අවසාන වෙන්නේ කොහොමද අතීත කාලෙන් ලියනකොට, පුරුෂලිංග වාක්‍යයක් අතීත කාලෙන් ලියනකොට අවසාන වෙන්නේ කොහොමද කියන එක. එහෙමනම් අපි තවත් උදාහරණයක් බලමුකෝ මේ ගැන. රියදුරා බසය පනගැන් උ වේය. ඇයි ඒ විදිහට කියන්නේ? රියදුරා කියන්නේ පුරුෂණෙන් යන අම්පදයක් නිසා. එතකොට වෙලෙන්දා වෙලඳාමේ ගියේය. වෙලෙන්දා වෙනුවට අපි ස්ත්‍රීලිංග නාම පදයක් යොදලා එනම් වාක්‍යයේ උඹන් වෙලෙන්දා වෙනුවට අපි යොදා ගන්නවා වෙලෙන්දිය කියන ස්ත්‍රීලිංග නාම පදය. එතකොට වාක්‍ය අවසාන වෙන්නේ මෙන්න මේ විදියට. වෙලෙන්දිය වෙලඳාමේ ගියාය. හොඳයි. මගේ දරුවන්ට මං හිතන්නේ මේ ස්ත්‍රීලිංග වාක්‍ය සහ පුරුෂලිංග වාක්‍ය අතීත කාලයෙන් ලියනකොට කොහොමද ලියන්නේ කියන එක පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මං විශ්වාස කරනවා. හොඳයි. එහෙමනම් අපි බලමු දැන් අතීත කාල බහුවචන වාක්‍ය කොහොමද ලියන්නේ කියලා. ඔන්න මම උදාහරණයක් ඔයාලට කියනවා. ඉස්සල්ලාම මම කියන්නම් වර්තමාන කාල බහුවචන වාක්‍ය. ඊට පස්සේ අපි ඒක අතීත කාල බහුවචන වාක්‍යයක් බවට හරවලා බලමු. තාත්තලා උදෑසනම වැඩට යති. තාත්තලා කියන්නේ පුතේ බහුවචනනේ නේද? ගොඩක්. එතකොට ක්‍රියාපදය අපි දන්නවා වර්තමාන කාල නම් අවසාන වෙන්න ඕනේ තී කියන අකුරෙන් කියලා. එහෙමනම් ඔන්න අපේ වාක්‍ය වර්තමාන කාල වාක්‍යයක්. තාත්තලා උදෑසනම වැඩට යති. දැන් අපි මේ වාක්‍ය අතීත කාලයට හරවමු. එතකොට වෙනසකට භාජනය වෙන්නේ ක්‍රියාපදයේ විතරයි. ඔයාලා මේකත් හොඳට මතක තියාගන්න ඕනේ. ඕනෑම වාක්‍යයක් අපිට අතීත කාල වාක්‍යයක් වර්තමානයට හරවන්න හෝ වර්තමාන කාල වාක්‍යයක් අතීත කාලයට හරවන්න හෝ කියලා දුන්නොත් වෙනසකට භාජනය වෙන්නේ ක්‍රියාපදයේ විතරයි. නාමපදයේ වෙනසක් වෙන්නේ නැහැ. එහෙමනම් ඔන්න බලමු අපි. තාත්තලා උදෑසනම වැඩට ගියෝය. අන්න ඒ විදියට ඕ කියන ශබ්දය යොදාගෙන අපිට ගියෝය කියලා අවසන් කරන්න පුළුවන්. එතකොට අපි බලමු මෙන්න මේ වාක්‍යය. නංගිලා බොනික්කා නලවති. නංගිලා බොනික්කා නලවති වර්තමාන කාල වාක්‍යය. අපිට පුළුවන් මෙන්න මේ වාක්‍යයත් අතීත කාල වාක්‍යයක් බවට හරවන්න. කොහොමද? නංගිලා බොනික්කා නැලවුවෝය. දැන් බලන්න දුවේ පුතේ, බහුවචන වාක්‍ය අතීත කාලයට හරවනකොට තාත්තලා උදෑසනම වැඩට ගියෝය ඕ කියන ශබ්දයෙන් අවසාන වෙලා තියෙනවා. නංගිලා බොනික්කා නැලවුවෝය ඒත් ඕ කියන ශබ්දයෙන්ම අවසාන වෙලා තියෙනවා. ඒක වචන වාක්‍ය අතීත කාලයට හරවනකොට අපි මීට වැඩිය පොඩි වෙනසක් දැක්කා. ස්ත්‍රීලිංග වාක්‍ය ආය කියන ශබ්දයෙන්, පුරුෂලිංග වාක්‍ය ඒය කියන ශබ්දයෙන්මත් අවසාන වුණා. නමුත් බහුවචන වාක්‍ය අතීත කාලයට හරවනකොට වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ක්‍රියාපදය වෙනස් වෙන්නේ එකම විදියට. මෙන්න මේ උදාහරණය බලන්නකෝ. එන වෙලෙන්දෝ වෙලඳාමේ ගියෝය අතීත කාල වාක්‍යය. වෙලෙන්දෝ වෙලඳාමේ ගියෝය පුරුෂලිංග වාක්‍යය. අපි මේ වාක්‍යම ස්ත්‍රීලිංග වාක්‍යයක් බවට හරවලා බලමු. එහෙමනම් වෙලෙන්දියෝ වෙලඳාමේ ගියෝය ක්‍රියාපදයේ වෙනසක් වුණාද? නැහැ. නාමපදයේ විතරයි ස්ත්‍රීලිංග බවට හැරෙන්නේ. එහෙමනම් මගේ ආදරණීය පුංචි දරුවෝ මතක තියාගන්න, ඒකවචන වාක්‍ය අතීත කාලයට හරවනකොට විතරයි ස්ත්‍රීලිංග සහ පුරුෂලිංග වාක්‍යවල වෙනසක් සිද්ධ වෙන්නේ. නමුත් බහුවචන වාක්‍ය අතීත කාලයට හරවලා ලියනකොට ක්‍රියාපදයේ වෙනස් වෙන්නේ එකම ආකාරයට. තවත් වාක්‍යයක් අපි අරගෙන බලමු. රියදුරෝ බසය පණ ගන්වති වර්තමාන කාල වාක්‍යය. අපි මේ වාක්‍ය අතීත කාලයට හරවමු බලන්න. රියදුරෝ බසය පණ ගැන් ඌෝය. දැක්ක නේද? ඕ කියන ශබ්දයෙන් අවසාන. හැබැයි දරුවනේ, මේ ක්‍රියාපදය යොදනකොටත් ඔයාලට තවත් පුංචි මතක තියාගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි අපිට පුළුවන් අතීත කාල බහුවචන ක්‍රියාපදය ඕ කියන ශබ්දයෙන් අවසාන කරන්න වගේම හ කියන අකුර අවසානයේදී යොදාගෙනත් අපට වාක්‍ය අතීත කාලයට හරවන්න පුළුවන්. මම ඒකටත් උදාහරණ කීපයක් ඔයාලට කියන්න. ඔන්න බලන්නකෝ එහෙනම්. අපි මුලින් කතා කරපු ඒ වාක්‍ය ටිකම මෙන්න මේ ක්‍රමයටත් බහුවචනයට හරවලා බලමු. තාත්තලා උදෑසනම වැඩට යති. අපි මේක අර අලුතෙන් ඉගෙනගත් ක්‍රමයට බහුවචන අතීත කාල වාක්‍යයක් බවට හරවලා බලමු. තාත්තලා උදෑසනම වැඩට ගියහ. ඉස්සල වාක්‍යයේදී අපි වැඩට ගියෝය කියලා අවසන් කළා. දැන් අපි ඒක පොඩි වෙනසක් කරනවා. ගියෝය වෙනුවට ගියහ කියන වචනේ යොදා ගන්නවා. දුවේ පුතේ මතක තියාගන්න, කිසිම වැරද්දක් නැහැ. මේ ක්‍රම දෙකටම අපට අතීත කාලයට හරවලා ලියන්න පුළුවන්. එහෙමනම් අපි බලමු මේ වාක්‍ය. නංගිලා බෝනික්කා නැල ඌහ. ඒ වගේම රියදුරෝ බසය පණගැන් ඌහ. මෙන්න මේ විදියට අපට හ කියන අකුර යොදාගෙනත් වාක්‍ය අතීත කාලයට හරවන්න පුළුවන්. බහුවචන වාක්‍ය. ඉතින් මගේ ආදරණීය දරුවෝ, මෙන්න මේ අපේ සිංහල භාෂාවේ වාක්‍ය වල තියෙන මෙන්න මේ රීතීන් හොඳට මතකේ තියාගන්න ඕනේ. හොඳයි. එහෙමනම් මම ඔයාලට පුංචි ඡේදයක් කියනවා. මේ ඡේදයේ බලන්න වර්තමාන කාල වාක්‍ය මොන විදියටද අතීත කාලයට හරවලා තියෙන්නේ කියලා. ගුරුවරු පන්තිවලට යති. ශිෂ්‍යයෝ නැගිට ආයුබෝවන් කියති. ගුරුවරු පාඩම් උගන්වති. පැවරුම් දෙති. ශිෂ්‍යයෝ එම පැවරුම් කරති. අවසන් කළ පැවරුම් ගුරුවරු බලති. ගුරුවරු හරි වැරදි පෙන්වා දෙති. මන්දුවේ පුතේ ඒ කිව්වේ වර්තමාන කාල බහුවචන වාක්‍ය කීපයක්. එහෙමනම් අපි මේ වර්තමාන කාල බහුවචන වාක්‍ය අතීත කාල බහුවචන වාක්‍ය බවට හරවලා බලමු. ගුරුවරු පන්තිවලට ගියෝය. ශිෂ්‍යයෝ නැගිට ආයුබෝවන් කීවෝය. ගුරුවරු පාඩම් ඉගැන්වෝය. පැවරුම් දුන්නෝය. ශිෂ්‍යයෝ එම පැවරුම් කළෝය. අවසන් කළ පැවරුම් ගුරුවරු බැලුවෝය. ගුරුවරු හරි වැරදි පෙන්වා දුන්නෝය. අපි යන මුලින් අතීත කාලයට හරවලා ලිහන්න ඉගෙනගත්ත ක්‍රමයට තමයි මම මේ වාක්‍ය ටික ඔයාලට කියලා දුන්නේ. දැන් අපි බලමු, අපි අර ඊට පස්සේ ඉගෙන ගත්තානේ අර හ කියන අකුර යොදාගෙන බහුවචන වාක්‍ය අතීත කාලයට හරවන්න. අන්න ඒ ක්‍රමයට බලමු මේ වාක්‍ය ටික කොහොමද ලියන්නේ කියලා. ඔන්න එහෙනම් මම කියනවා ඔයාලා හොඳින් සවන් දෙන්න. ගුරුවරු පන්තිවලට ගියහ. ශිෂ්‍යයෝ නැගිට ආයුබෝවන් කියූහ. ගුරුවරු පාඩම් ඉගැන් ඌහ. පැවරුම් දුන්හ. ශිෂ්‍යයෝ එම පැවරුම් කළහ. අවසන් කළ පැවරුම් ගුරුවරු බැලූහ. ගුරුවරු හරි වැරදි පෙන්වා දුන්හ. ඉතින් දුවේ පුතේ, මෙන්න මේ විදියට අපට බහුවචන වාක්‍යත් අතීත කාලයට හරවලා ලියන්න පුළුවන්. හොඳයි. එහෙමනම් මම ඔයාලට දැන් ලෑස්ති වෙන්නේ ක්‍රියාපද සම්බන්ධයෙන් වැදගත් වන තවත් කොටසක් ඔයාලට හඳුන්වලා දෙන්න. අපි දැන් මෙන්න මේ වාක්‍යවල ටිකක් සවන් දෙමු කොහේමනම්. පළවෙනි වාක්‍ය, අහසේ තරුව බබලයි. දෙවන වාක්‍ය, නෙළුම් මල උදේට පිපේ. ඊළඟ, ගඟ සෙමෙන් ගලයි. ඊළඟ වාක්‍ය, වලාකුළ පාවි එයි. ඊළඟ ගස සුළඟට පෙරලේ. දුවේ පුතේ මම ඒ කිව්වේ අප්‍රාණවාචී නාමපද සහිත වාක්‍ය කීපය. අහස කිව්වොත් අහසේ තරුව බබලයි. අහසේ තියෙන තරුව අප්‍රාණවාචී දෙයක්. ඊළඟ නෙළුම් මල උදේට පිපෙයි කියන වාක්‍යයේ නෙළුම් මල කියන්නේ අප්‍රාණවාචී දෙයක්. ඊළඟ ගඟ සෙමෙන් ගලයි කියන වාක්‍යයේ ගඟ කියන්නේ අප්‍රාණවාචී දෙයක්. ඊළඟ වලාකුළ පාවි එයි කියන වාක්‍යෙත් වලාකුළ කියන්නේ. ඊළඟ ගස සුළඟට පෙරලේ කියන වාක්‍යයේ ගස කියන්නේ අප්‍රාණවාචී නාමපද. අපි මීට පළමුව ඉගෙන ගත්ත පසුගිය සතියේ ඉගෙන ගත්ත පාඩමකදී මේ අප්‍රාණවාචී සහ ප්‍රාණවාචී නාමපද ඉගෙන ගත්තා, ඔයාලට මතක ඇති. ඉතින් මෙන්න මේ අප්‍රාණවාචී නාමපදය යොදාගෙන වාක්‍ය ලියනකොට ක්‍රියාපදයේ අවසාන වෙලා තියෙන්නේ මොන විදියටද කියලා බලමු. තරුව බබලයි, මල පිපේ, ගඟ ගලයි, වලාකුළ එයි, පාවි එයි, ගස පෙරලේ. වාක්‍ය සියල්ලම අවසාන වෙලා තියෙන්නේ ඒක වචන ක්‍රියාපද වලින්. දුවේ පුතේ ඔයාලට මතක ඇති ඒක වචන ක්‍රියාපද සහ බහුවචන ක්‍රියාපද අපි මුලින් ඉගෙන ගත්තා. බහුවචන ක්‍රියාපදයක් නම් අවසාන වෙන්නේ තී කියන අකුරෙන්. ඒක වචන ක්‍රියාපදයක් නම් අවසාන වෙන්නේ ඊ කියන වචනේ. ඉතින් එහෙමනම් මේ වාක්‍ය සියල්ලම අවසාන වෙලා තියෙන්නේ ඒක වචන ක්‍රියාපද වලින්. ඉතින් එහෙමනම් අපි බලමු මෙන්න මේ වාක්‍ය ටික බහුවචනයට හරවලා ලියන්නේ කොහොමද කියලා. ඔන්න බලන්නකො. අහසේ තරුව කියන එක අපි බහුවචන බවට හරවනවා. තරු. අහසේ තරු බබලයි. ක්‍රියාපදයේ ඒත් අවසාන වෙලා තියෙන්නේ ඊ අකුරෙන්ම. අහසේ තරු බබලයි. නෙළුම් මල් උදේට පිපේ. ක්‍රියාපදයේ ඒක වචන. මේ විදිහට බලාගෙන යමු අපි ඉතිරි වාක්‍ය ටිකත්. ගංගා සෙමෙන් ගලයි. වලාකුළු පාවි එයි. ගස් සුළඟට පෙරලේ. බලන්න දුවේ පුතේ මේ වාක්‍යවල වෙනසකට ලක් වෙලා තියෙන්නේ අර ඒක වචන අප්‍රාණවාචී නාමපද ටික බහුවචන අප්‍රාණවාචී නාමපද බවට හැදලා විතරයි. තරුව කියන එක තරු වෙලා, මල කියන එක මල් වෙලා, ගඟ කියන එක ගංගා කියනවා, වලාකුළ වලාකුළු, ගස ගස්. නමුත් ක්‍රියාපදවල කිසිම වෙනසක් වෙලා නැහැ. ක්‍රියාපද අවසාන වෙලා තියෙන්නේ ඒක වචන ක්‍රියාපදවලින්ම. අහසේ තරු බබලයි. තරු කියන්නේ බහුවචනයක් වුණාට බබලයි කියන්නේ ඒක වචන ක්‍රියාපදයක්. මෙන්න මේ දේ තමයි දුවේ පුතේ ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ. මොකක්ද අප්‍රාණවාචී නාමපදවල වලින් පටන් ගන්නා වාක්‍ය ඒක වචන වාක්‍යයක් වුණත් බහුවචන වාක්‍යයක් වුණත් ක්‍රියාපදය අවසාන වන්නේ ඒක වචනයෙන්ම තමයි. ඒක හොඳට මතක තියාගන්න. ඒකම දුවේ පුතේ ඔයාලට මතක තියාගන්න තවත් පුංචි කාරණයකුත් මම මේ අතරතුරේදී කියලා දෙන්නම්. මේක අපේ විෂය නිර්දේශයේ තවම අපිට මුණ ගැහුනේ නැතත් ඔයාලට ඉදිරියේදී වැදගත් වෙයි කියලා මං හිතනවා. අපිට පුළුවන් මෙන්න මේ වාක්‍ය බහුවචන ක්‍රියාපදයකින් අවසාන වෙන විදියටත් හරිගස්සන්න. හැබැයි එහෙම කරනකොට අපිට මේ අප්‍රාණවාචී නාමපදය ප්‍රාණවාචී නැත්තම් පණ තියෙන නාමපදයක් බවට හරව ගන්න ඕනේ. කොහොමද අපි අප්‍රාණවාචී නාමපදයක් පණ තියෙන නැත්තම් ප්‍රාණවාචී නාමපදයක් බවට හරවගන්නේ? බොහොම සරල ක්‍රමයක් තියෙන. මොකක්ද ඒ ක්‍රමය? අපි මේ නාම පදය ගෞරවාන්විත නාම පදයක් බවට හරවා ගන්න. ගෞරවාර්ථ පදයක් හැටියට. මොකක් කොහොමද අපි මේ ගෞරවාර්ථ පදයක් හැටියට හරවගන්නේ? තරු කියන අප්‍රාණවාචී නාම පදයට අපි දෙනවා පුතේ ගෞරවාර්ථ පදයක් මෙන්න මෙද. තරු වෙනුවට තාරකාවෝ කියන. එතකොට ඒක ගෞරවාර්ථ නාම පදයක් බවට පත් වෙනවා. ඒ වගේම අපිට මල් කියන එකට මලට සමානාර්ථ පදයක් නේ පුතේ පුෂ්ප කියන්නේ. මල් වලට සමානාර්ථ පදයක් තමයි පුෂ්ප. අපිට පුළුවන් ඒ පුෂ්ප කියන වචනය ගෞරවාර්ථ නාම පදයක් හැටියට හරි ගස්සන්න. පුෂ්පයෝ. ඒ වගේම ගඟ කියන ඒකවචන අප්‍රාණවාචී නාම පදය අපිට ගෞරවාර්ථ නාම පදයක් හැටියට හරි ගස්සන්න පුළුවන්. කොහොමද? ගංගාවෝ. ඒ වගේම ගස් කියන නාම පදය අපිට පුළුවන් ගස් වලට කියන පුතේ තවත් සමානාර්ථ පදයක් නේ වෘක්ෂ කියලා කියන්නේ. අපිට පුළුවන් මේ වෘක්ෂ කියන පදය දාගෙන වෘක්ෂයෝ. මෙන්න මේ විදියට ගෞරවාර්ථ නාම පද හැටියට අපිට මේ නාම පද වෙනස් කරගන්න පුළුවන්. එහෙම වෙනස් වීමක් කළොත් අන්න ඒ අවස්ථාවේදී ක්‍රියාපදය අපි ඒක වචනයෙන් ලිව්වොත් වැරදි. එතකොට අපි ක්‍රියාපදේ ලියන්න ඕනේ බහුවචනේ. කොයි විදියටද? ඔන්න අහගන්න කොහෙනම්. අහසේ තාරකාවෝ බබලති. ඉස්සෙල්ලා අපි කිව්වේ අහසේ තරු බබලයි කියලානේ. දැන් ඒක අපි අලුත් විදියට නැත්තම් ගෞරවාර්ථ නාම පදයක් විදියට හරි ගස්සලා ලියනවා. මෙන්න මේ විදියට අහසේ තාරකාවෝ බබලති. ඊළඟ එක නෙළුම් පුෂ්පයෝ උදේට පිපෙති. ඊළඟ ගංගාවෝ සෙමෙන් ගලා බසිති. ඊළඟ වෘක්ෂයෝ සුලඟට පෙරලෙති. මෙන්න මේ විදියට අපිට පුළුවන් අපේ අප්‍රාණවාචී ඒකවචන නාම පද එහෙම නැත්තම් අප්‍රාණවාචී සමාවෙන්න ඒකවචන නාම පදනේ අප්‍රාණවාචී බහුවචන නාම පද ගෞරවාර්ථ නාම පද බවට හරවලා මෙන්න මේ විදිහට බහුවචන ක්‍රියාපදයකින් අවසන් කරලා ලියන්නත් පුළුවන්. ඉතින් අපේ විෂය නිර්දේශයේ මේ කාරණාව ඔයාලට තවම ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් මේවා අපිට ඉදිරියේදී වැදගත් වෙයි කියලා හිතෙනවා. ඉතින් දුවේ පුතේ අද දවසේ අපි ඉගෙන ගත්ත මේ ක්‍රියාපද කියන මාතෘකාවත් අපි මීට පෙර සතියකදී ඉගෙන ගත්ත නාමපද කියන මාතෘකාව වගේමයි ශිෂ්‍යත් විභාගයේ විතරක් නෙවෙයි දරුවනේ අපට සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ වගේම උසස් පෙළ විභාගයේදී වගේම ඉදිරියේදී අපිට ඉතාමත් වැදගත් වන මාතෘකාවක් තමයි මේ ක්‍රියාපද කියන මාතෘකාව. ඉතින් මගේ ආදරණීය පුංචි පැටව ටික මේ මාතෘකාව පිළිබඳව අද අපි දවසේ කතා කරපු ඒ කරුණ හොඳින් අවබෝධ වෙන්න ඇතයි කියලා මම විශ්වාස කරනවා. ඔයාලා මේ අද දවසේ කතා කරපු දේවල් නැවත නැවතත් මතක් කරලා ඉදිරියේදී ඔයාලට ශිෂ්‍යත්ව විභාගයේදී ඒ අවශ්‍ය තැන්වලදී මේ කරුණ යොදාගෙන හොඳ ජයග්‍රහණයක් ලබා ගන්න අවස්ථාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් පුංචි පැටවුනේ සමුගෙන යන්න කාලය උදා වෙලා මේ ඉතාමත් අවදානම් කාලයක අපි ඉන්නේ. භයානක වෛරසයක් අපේ රටට ඇවිල්ලා අපේ පුංචි දරුවන්ගේ ඒ ළමා කාලයට බරපතල තර්ජනයක් එල්ල කරන කාලයක්. පුංචි දරුවන්ට වෙනදා වගේ පාසල් යන්න අවස්ථාවක් නැහැ. ඒ විතරක් නෙවෙයි වෙනදා වගේ තමන්ගේ යාළුවොත් එක්ක එකට එකතු වෙලා සෙල්ලම් කරන්න, විනෝද වෙන්න, නිදහසේ ඇවිදින්න එහෙම අවස්ථාවක් නැති බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඉතාමත් අවදානම් කාලයක තමයි දරුවනේ ඔබ අප මේ ජීවත් වෙන්නේ. ඉතින් මගේ ආදරණීය දරුවෝ මේ කාලයේදී බොහොම පරිස්සමෙන් වටේ පිටේ ගෙවල් වල යන්නේ නැතුව තමන්ගේ ගෙදරටම වෙලා රූපවාහිනියේ ගුවන් විදුලියේ ඒ වගේ වැඩසටහන් වලට සවන් දීලා ඒ වගේ ගොඩක් අධ්‍යාපනික වැඩසටහන් යනවා ඒවට සවන් දීලා ඔයාගේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. හදිසි අවස්ථාවකට වත් ඔයාලා නිවසින් බැහැර වෙනවා නම් මතක ඇතුව හොඳට මුවාවරණයක් පැළඳගෙන ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් අප වෙත ඒ නිර්දේශ කරලා තියෙන ඒ ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පරිස්සමින් ඔයාලගේ ජීවිතය ආරක්ෂා කරගන්න කියලා මම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. එහෙමනම් ඔයාලට නිරෝගී සුවබර හෙට දිනයක් උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තවත් දිනයක අපි හමු වෙමු. එතෙක් ඔයාලා හැමෝටම ආයුබෝවන්.
එතන ආදරණීය දුවේ පුතේ අද දවසේ අපි පහේ හපනුන්ට මව්බස පාඩම කියලා දුන්නේ බදුල්ල උදේරාජ මහා විද්‍යාලයේ ප්‍රියන්ත දිසානායක ගුරුපියාණන්.